ආයුබෝවන් දුවේ පුතේ. අදත් මම ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත රුහුණුගුවන් විදුලියේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමග. අද මම ඔයාලත් එක්ක කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 10 වසර 7 වෙනි පාඩම් එකකට අදාළ වන දෙවන නාගරිකරණයට අයත් යාපහුව රාජධානිය පිළිබඳව. මුලින්ම අපි පසුගිය පාඩම් එකකේදී කතා කර දඹදෙණි රාජධානිය ගැන කතා කරද්දී දෙවන පරාක්‍රමබාහු රජුරුව ගැන කතා කරා. එතනින් පස්සේ අපි කතා කරා ක්‍රිස්තු වර්ෂ 1270 දී පමණ මේ දෙවන පරාක්‍රමබාහු රජතුමා මිය යනවා. එතනින් පස්සේ ඔහුගේ පුතා වෙච්ච විජේබාහු රජුරුව හතරවන විජේබාහු හේවත් බෝසත් විජේබාහු නමින් රාජ්‍යත්වයට පත් වෙනවා. ඔහුගේ පාලන කාලය වසර දෙකක්. එතකොට අපි දන්නවා පුතේ ක්‍රිස්තු වර්ෂ 1270 දී දෙවන පරාක්‍රමබාහු රජතුමා මිය යෑමෙන් පසුව ඔහුගේ පුතා වෙච්ච හතරවන විජේබාහු රජතුමා රාජ්‍යත්වයට පත් වෙනවා. එතකොට මොහුගේ පාලන කාලය වසර දෙකක් පමණ තමයි වෙන්නේ. එතෙන්දී පිය රජුරෝ ඉන්න කාලේ ඉඳලම රාජ්‍ය කටයුතු සඳහා මැනවින් දායකත්වයක් ලබා දීපු කෙනෙක් තමයි අපි ගත්තොත් බෝසත් විජේබාහු කුමාරයා. එතනින් පස්සේ රජවාසලෙන් ඇති වුණා කුමන්ත්‍රණයක්. එතෙන්දී මේ රජතුමා වසර දෙකක් පමණ රාජ්‍යපාලන කටයුතු මෙහෙවන අතරතුර මිය යෑමට ලක් වෙනවා. එතෙන්දී මිත්ත කියලා සෙනවියෙක් විසින් මේ රජතුමා ඝාතනය කරන්න ඇති කියලා තමයි අනුමාන කරන්නේ. මෙතනින් පස්සේ දුවේ පුතේ අපි අවධානය යොමු කරනවා පළවෙනි බුවෙනක බාහු රජතුමා ගැන. මෙතනින් පසුව අපි අවධානය යොමු කරනවා පළවෙනි බුවෙනක බාහු රජතුමා ගැන. එතකොට මොහුගේ පාලන කාලය ගැන අපි අවධානය යොමු කරොත් ක්‍රිස්තු වර්ෂ 1272 ඉඳලා 1284 දක්වා තමයි මේ පළවෙනි බුවෙනක බාහු රජතුමාගේ රාජ්‍ය පාලන කාලයේ විදියට අපි හඳුනගන්නේ. එතකොට දුවේ පුතේ හතරවන විජේබාහු රජුගෙන් පස්සේ මෙතුමා බලයට පත් වෙනවා. අපි දන්නවා අවස්ථා සම්බන්ධයේ අනුව මෙන්න මේ කියන හතරවන විජේබාහු රජුගෙන් පස්සේ මේ කියන පළවෙනි බුවෙනක බාහු රජුරෝ රාජ්‍යත්වයට එනවා. එතෙන්දී මේ කියන්නේ අපි කතා කරවොත්ින් දෙවෙනි පරාක්‍රමබාහු රජුගේ දෙවෙනි පුත්‍රයා. එතකොට පළවෙනි බුවෙනක බාහු කියලා කියන්නේ දෙවෙනි පරාක්‍රම රජුගේ දෙවන පුත්‍රයා, නැත්නම් හතරවන විජේබාහු රජුගේ සහෝදරයා. එතකොට මේ කියන කාලයේදී එතකොට අපි දන්නවා වසර දෙකක් පමණ කාලයක් තමයි බෝසත් විජේබාහු රජතුමා රාජ්‍යත්වයේ ඉන්නේ. ඔහුව ඝාතනය කරන්නේ රජවාසලේ ඇති වෙච්ච කැරැල්ලකින්. ඒක නිසා මේ රජුරුව මේ තිබිච්ච කැරැල්ල, නැත්නම් මේ තිබිච්ච අර්බුදයට මුහුණ දෙනවා. ඒ අභියෝගයකට මුහුණ දෙනවා. එතනින් පස්සේ ඒ අභියෝගයේ ජයග්‍රහණය කළා තමයි 1272 වර්ෂයේදී රාජ්‍යත්වය ලබා ගන්න. එතනින් එහාට තවත් මේ රජතුමාට අභියෝග කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ පිළිබඳවත් අපි දුවේ පුතේ අවධානය යොමු කරලා බැලුවොතින් වන්නිනායකයින් කිහිප දෙනෙක්ම රජුට විරුද්ධව කැරළි ඇති කරලා තිබුණා. එතකොට පුතේ වන්නිනායකයින් කිහිප දෙනෙක්ම රජුට විරුද්ධව කැරළි ඇති කරලා තිබුණා. එතකොට අපිට තේරෙන කාරණය තමයි වන්නිනායකයින් බලවත් වෙලා හිටියා මේ රජතුමාගේ පාලන කාලය තුළ. එතනින් එහාට ගිහිල්ලා අපි බලද්දී දකුණු ඉන්දියානු හමුදා කිහිපයක් ලංකාව ආක්‍රමණය කිරීමත් මේ රජතුමාගේ පාලන කාලය තුළදී සිදුවෙච්ච අභියෝගයක්. අපි එතෙන්දී අවධානය දෙනවා එක ආක්‍රමණයක් තමයි කාලිංගරායර සෙනවියා. අනිත් කෙනා තමයි චෝඩගංග සෙනවියා. මෙන්න මේ දෙන්න විසින් තමයි මේ අවස්ථා දෙකකදී මේ කියන පළවෙනි බුවනක බාහු රජුට විරුද්ධව හමුදායවල ආක්‍රමණ සිද්ධ කරනු ලැබුවේ. එතකොට මේ වගේ සතුරු ආක්‍රමණ කොපමණාවත් මේ රජතුමා මේ කියන දේ ආක්‍රමණ වලට, මේ කියන අභියෝග වලට සාර්ථකව මුහුණ දීම සිද්ධ වෙනවා. එතකොට අපි දන්නවා ක්‍රිස්තු වර්ෂයෙන් 1272 කියන වර්ෂයේදී රාජ්‍යත්වයට ඇවිල්ලා මේ අභියෝගවලට මුහුණ දෙමින් තමයි තමන්ගේ ගමන නැත්නම් රාජ්‍යත්වයේ ගමන මොහු විසින් ඇති කරගන්නේ. එතකොට මේ විදිහට දඹදෙණියේ වසර කීපයක් අපි දන්නවා දඹදෙණියේ වසර කීපයක් මේ රජතුමා ගත කරනවා. ඊට පස්සේ තමයි තමන්ට වඩාත් ආරක්ෂාකාරී කියලා හිතෙච්ච තැනක් වුණ වඩාත් ආරක්ෂාකාරී ස්ථානයක් විදියට දැක්ක යාපහුව තමන්ගේ අගනුවර බවට පත් කරගත්තේ. එතකොට අපි දන්නවා මෙන්න මේ රජතුමා තමන්ගේ පාලන මධ්‍යස්ථානය වෙනස් කිරීමකට ලක් කළා. ඔහුගේ පාලන මධ්‍යස්ථානය යාපහුව විදියට තෝරා ගැනීම සිද්ධ කරනවා. එතකොට මේ යාපහුව රාජධානියේ ආරම්භක පාලකයා විදියට අපි සලකන්නේ හඳුන්වන්නේ පළමුවන බුවෙනකබාහු රජතුමා. එතකොට අපි දන්නවා මෙන්න යාපහුව රාජධානියේ ආරම්භක පාලකයා වීමේ ගෞරවය හිමි කරගන්නවා පළමුවන බුවෙනකබාහු රජතුමා විසින්. දැන් අපි ගත්තොත් මේ යාපහුව කියලා කියන්නේ ඇයි ආරක්ෂාකාරී කියලා මේ රජතුමා විසින් තීරණය කරේ? අපි ඒ ගැන අවධානය යොමු කරොත් ඉන්දුවේ පුතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන මේ යාපහුව රාජධානිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි පිහිටලා තියෙන්නේ. මේ යාපහුව රාජධානිය අපි ගත්තොත් මුහුදු මට්ටමේ ඉඳලා මීටර 300ක පමණ උසකින් පිහිටි කඳු ගැටයක තමයි තමන්ගේ රාජ මධ්‍යස්ථානය නැත්නම් රාජධානිය විදියට මේ රජතුමා මේ යාපහුව තෝරා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට අපි දන්නවා දැන් මේ රජවරු මේ වගේ උස් භූමිවල තමන්ගේ රාජ මධ්‍යස්ථානය තෝරා ගැනීමේදී බලාපොරොත්තු වෙනවා ආක්‍රමණ. දැන් මේ රජතුමා රාජ්‍යත්වයට එනකොටම අභියෝග රසකට මුහුණ දෙමින් එන්නේ. ඒක නිසා මේ රජතුමා බලනවා තමන්ට ආරක්ෂාකාරී මෙන්න මේ වගේ ස්ථානයක්. ඒක නිසා තමයි මෙවැනි ස්ථානවලට රජවරුන්ගේ අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා කාශ්‍යප රජතුමා විසින් සීග්‍රිය තෝරා ගැනීමේදීත් මේ කියන ආකාරයේ ආරක්ෂාව ගැන අවධානය යොමු කරලා තිබුණා. ඊට පස්සේ අපි කතා කරනවා මේ රජතුමාගෙන් සිදුවුණු සේවාවන් මොනවද කියන කාරණයට. මෙතුමාගෙන් සිදුවුණු සේවාවන් මොනවද කියන කාරණය අපි එතෙන්දි දුවේ පුතේ අපි මෙන්න මේ විදියට අවධානය යොමු කරොතින් මුලින්ම යාපහුව පර්වතයේ පාමුල. එතකොට යාපහුව තමයි තමන්ගේ රාජ මධ්‍යස්ථානයේ විදියට තෝරගත්තේ. යාපහුවේ පර්වතයේ පාමුල අලංකාර විදියට ශෛලමය දළදා මාලිගාවක් තැනෙව්වා. එතකොට බලන් දුවේ පුතේ අලංකාර විදියට මේ විදියේ ගලින් නිමවලද දළදා මාලිගාවක් නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි මේ දළදා මාලිගාවට දඹදෙණියෙන් දළදා වහන්සේ වැඩමවලා එහි තැන්පත් කිරීමත් මේ රජතුමාගෙන් ඉටු වුණු වැදගත් සේවාවක් විදියට අපිට හඳුන ගන්න පුළුවන්. මොකද අපි දන්නව රජවරු තමන්ගේ රාජ්‍යත්වයේ තහවුරු කර ගැනීමේදී මේ දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව ගැන වැඩි අවධානයක් යොමු කළා තමයි කටයුතු කරන්නේ. එතකොට තමන්ගේ රාජ මධ්‍යස්ථානයේ ආසන්නයේ මේ විදියට දෙයක් කරාම ආකර්ෂණයේ වගේ ආගමික සේවාවක් විදියට අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ රජතුමා විදේශයන් සමග වෙළඳ සම්බන්ධතා ඇති කර ගැනීමටත් නිරන්තරයෙන්ම උත්සාහ කරපු රජ කෙනෙක්. විදේශයන් සමග වෙළඳ සම්බන්ධතා ඇති කර ගැනීමටත් උත්සුක වුණ පාලකෙක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. එතෙන්දී අපිට වැදගත් කාරණය තමයි මේ කියන විදේශ සම්බන්ධතා පැවැත්වුවාය කියන කාරණයට අදාළව අපිට දෙන්න පුළුවන් සාක්ෂියක් මෙන්න මේ විදියට. 1283 ක්‍රිස්තු වර්ෂයෙන් 1283 දී අපේ මේ රජතුමා විසින් ඊජිප්තුව වෙතට යවනව තානාපතිවරුන් පිරිසක්. එතකොට ඒ පිරිස ඊජිප්තුවේ සුල්තාන් කියන කෙනා විසින් පිළිගත්ත කියන කාරණයක් අපි ගත්තොත් ක්‍රිස්තු වර්ෂයෙන් 1283 අප්‍රේල් මාසයේදී ඊජිප්තුවේ කයිරෝ නගරයේදී පිළිගැනීමක් වීම තුළ අපිට තේරෙනවා මෙන්න විදේශයන් සමග මේ වෙළඳසම්බන්ධතා ඇති කර ගැනීම සඳහා සාකච්ඡා කිරීම තමයි මේ පිරිස මේ රජතුමා විසින් පිටත් කර හැරියේ. එතකොට ඒ කාරණයක් ඔයාලට අවබෝධ විය යුතුයි. මොකද මෙන්න මේ රජතුමාගෙන් ඉටු වුණු සේවාවන් අතර ඒ කාරණයට වැදගත්කමක් හිමිවන නිසා. එතනින් පස්සේ දුවේ පුතේ අපි අවධානය යොමු කරනවා මේ රජතුමා දැන් 1283 දී ඊජිප්තුවත් එක්ක සමන්තය ඇති කර ගැනීමට පිරිසක් යවලා ඊළඟ වසර පමණ වෙද්දී, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 1284 පමණ වෙද්දී මේ පළමු වන බුවනෙකබාහු රජතුමා මිය යෑම සිද්ධ වෙනවා. එතනින් පස්සේ අපි මේ රජතුමාගේ නැත්නම් පළමු වන බුවනෙකබාහු රජතුමාගෙන් පසුව රාජ්‍ය සමය මොන වගේද කියන කාරණයට පළමු වන බුවනෙකබාහු රජුගෙන් පසුව රාජ්‍ය සමය මොන වගේද කියන කාරණය ගැනත් අවධානය යොමු කළ යුතුයි. එතෙන්දී දුවේ පුතේ අපි බලමු දැන් දන්නවා බෝසත් විජයබාහු රජතුමා ගැන ඔයාලා මේ වෙද්දී දන්නවා. ඒ රජතුමාගේ පුතා තමයි පරාක්‍රමබාහු කුමාරය. එතකොට මේ පරාක්‍රමබාහු කුමාරය සහ පළමුවන බුවනෙකබාහුගේ පුතා වෙච්ච දෙවන බුවනෙකබාහු කුමාරය අතර ඔන්න ගැටලුවක් නිර්මාණය වෙනවා දුවේ පුතේ. ඔන්න රජකම සඳහා මේ කියන ගැටුමක් නිර්මාණය වෙනවා. එතකොට මේ පෙර රජවරුන් දෙදෙනෙක් මේ රජවරුන් දෙදෙනගේ පුත්‍රයන් දෙදෙනා මෙන්න තමන්ගේ රජකම වෙනුවෙන් රාජ්‍යුරුමය වෙනුවෙන් ගැටුම් ඇති කර ගැනීම සිද්ධ වෙනවා. එතකොට දැන් මේ අවස්ථාවේදී දකුණු ඉන්දියාවේ ප්‍රාදේශීය නායකයෙක් වෙච්ච අපි දන්නවා දැන් රට තුල අපි ගත්තොතින් ගැටලු නිර්මාණය වෙලා. ඒකත් එක්ක මෙන්න දකුණු ඉන්දියාව අපේ ආසන්න රාජ්‍ය මේ කියන රාජ්‍යෙන් අපිට දකුණු ඉන්දියානු රාජ්‍යන් කිහිපයක්ම අපි ගත්තොත් චෝලයන් පාණ්ඩයන් ඔය කියන අයගෙන් අපිට නිරන්තරයෙන්ම ආක්‍රමණ රැසක් සිද්ධ වෙච්ච ආකාරය ගැන ඔයාලා මේ වෙද්දී අවධානය යොමු කරලා තියෙන්නේ. මෙතනින් පස්සේ ඔන්න අපි නැවතත් බලනවා මෙන්න මේ රට තුල ඇතිවෙච්ච අර්බුදයේ හැමුවේ නැත්තම් රජකම පිළිබඳ ඇතිවෙච්ච ගැටලුව හැමුවේ මෙන්න දකුණු ඉන්දියාවේ ප්‍රාදේශීය නායකයෙක් වෙච්ච ආර්ය චක්‍රවර්ති කියන කෙනා පාණ්ඩ්‍ය හමුදාවක් සමග ඇවිල්ලා යාපහුව බලකොටුව වට කරලා පහර දීමක් සිද්ධ වෙනවා. ඒකත් එක්ක දළදාව තමන් සතු කරගෙන ඉන්දියාවට අරගෙන ගිහිල්ලා පාණ්ඩ්‍ය රජ කෙනෙක් වෙච්ච කුලසේකරහට බාර දීම සිද්ධ වෙනවා. දැන් දුවේ පුතේ ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න රට තුල අර්බුදයක්. ඒක නිසා අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවා එනවා ආර්ය චක්‍රවර්ති පාණ්ඩ්‍ය හමුදාවක් සමග ඇවිල්ලිවර වෙලා දළදාව රැගෙන ගිහිල්ලා ඉන්දියාවේ පාණ්ඩ්‍ය රජ වෙච්ච කුලසේකරට බාර දීම සිද්ධ වෙනවා. මෙතෙන්දී අපි මුලින් කතා කරපු බෝසත් විජයබාහුගේ පුතා පරාක්‍රමබාහු ඊට පස්සේ යනවා ඉන්දියාවට. ගිහින් ඉවර වෙලා කුලසේකර රජුරෝ මුණ ගැහිලි ඉවර වෙලා සාකච්ඡා කරලා දළදාව නැවතත් තමන් සතු කරගෙන මෙරටට වැඩම කරවලා ඉන්පසුව පොළොන්නරුවට ගිහිල්ලා එහි පාලන කටයුතු මෙහෙවීම ආරම්භ කරනවා. බලන්න පුතේ බෝසත් විජයබාහුගේ පුතා නැත්නම් බෝසත් විජයබාහු රජතුමාගේ පුත්‍රයන් පරාක්‍රමබාහු ඉන්දියාවට ගිහිල්ලා අපි කතා කරපු කුලසේකර සන්තකයේ තමයි දළදාව තියෙන්නේ. ඒ ගැන සාකච්ඡා කරලා නැවතත් තමන් සතු කරගෙන ලංකාවට ඇවිල්ලා ලංකාවේ පොළොන්නරුව තමන්ගේ පාලන මධ්‍යස්ථානයේ විදියට තෝරගෙන එහි පාලන කටයුතු මෙහෙවීම සිද්ධ කරනවා. එතනින් පස්සේ දුවේ පුතේ අපි කතා කරොත් තුන්වැනි පරාක්‍රම බාහු නමින් තමයි මේ කියන කුමාරයා අපි හඳුනගන්නේ. ඔහුගේ පාලන කාලයේ විදියට ක්‍රිස්තු වර්ෂ 1287 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1293 දක්වා අපිට ඔහුගේ පාලන කාලයේ විදියට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතනින් පස්සේ ක්‍රිස්තු වර්ෂ 1293 දී අපි කිව්ව මේ 1287 ඉඳලා 1293 දක්වා තුන්වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ පාලන කාලය තුලදී ක්‍රිස්තු වර්ෂ 1293 දී පොළොන්නරුව වට කරනවා දෙවන බුවෙනක බාහු කුමාරා. තුන්වෙනි පරාක්‍රමබාහු රජු පරාජය කරලා දළදාව රැගෙන කුරුණෑගලට ඇවිල්ලා තමන්ගේ අගනුවර බවට පත් කර ගැනීම සිද්ධ කරනවා. දැන් බලන්න දුවේ පුතේ, අපි දන්නවා දැන් ඔන්න මේ කියන සිදුවීම් දාමය තුල. එතකොට බලන්න පුතේ, ක්‍රිස්තු වර්ෂ 1293 දී පොළොන්නරුව වට කරලා දෙවෙනි බුවණක බාහු කුමරයා තුන්වන පරාක්‍රම බාහු රජු පරාජය කරලා දළදාව රැගෙන කුරුණෑගලට ඇවිල්ලා ඒ තමන්ගේ අගනුවර බවට පත් කර ගැනීම සිද්ධ වෙනවා. එතකොට දුවේ පුතේ බලන්න, අපි ආයිත් සාරාංශයේ දෙසට අවධානය යොමු කරොතින් අපි අද දවසේ කතා කරා දඹදෙණි රාජධානියේ අවසන් කාලය ගැන කතා කරලා ඉවර වෙලා. දඹදෙණි රාජධානියේ අවසානය ගැන කතා කරලා ඉවර වෙලා එතනින් පස්සේ අපි කතා කරා කවුද රාජ්‍යත්වයට ආවේ කියන කාරණේ. කවුද රාජ්‍යත්වයට පැමිණියේ කියන කාරණය. එතනින් පස්සේ අපි කතා කරා වර්ෂ 1270 දී රාජ්‍යත්වයට එනවා හතරවෙනි විජයබාහු. එතුමාගේ පාලන කාලයේ වසර 2 කියලා අපි පැහැදිලි කරගත්තා. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1272 දී මේ කියන හතරවෙනි විජයබාහු රජතුමා මිය යෑම සිද්ධ වෙනවා. ඒ රජවාසලේ ඇතිවෙච්ච කුමන්ත්‍රණයක් හේතුවෙන්. එතනින් පස්සේ රාජ්‍යත්වයට පත් වෙන්නේ පළවෙනි බුවෙනක බාහු රජතුමා. ඔහු ක්‍රිස්තු වර්ෂ 1272 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1284 දක්වා කාලය තුල තමන්ගේ පාලන කටයුතු මෙහෙවීම සිද්ධ කරනවා. එතකොට මේ රජතුමාට මුහුණ දීමට සිදුවෙච්ච අභියෝග ගැන කතා කර වන්නායකින්ගේ අභියෝග, ඒ වගේම දකුණු ඉන්දියානු හමුදා කිහිපයක් ලංකාව ආක්‍රමණය කිරීම, මෙන්න මේ කියන අභියෝගවලට මේ කියන ආක්‍රමණවලට මුහුණ දීලා වසර කීපයක් දඹදෙණිය ගත කළ තමයි තමන්ගේ රාජමධ්‍යස්ථානයේ විදියට තෝරගන්නේ යාපහුව. යාපහුව තෝරගන්නකොට එතකොට මේ යාපහුවේ ආරම්භක පාලකයේ විදියට අපි පළමුවෙනි බුවෙනක බාහු රජතුමා හඳුනගන්න පුළුවන්. එතනින් පස්සේ දුවේ පුතේ, දැන් එතකොට මේ යාපහුව රාජධානිය කියලා කියන්නේ මොකක්ද කියන කාරණේ ගැනත් ඔයාලට අවබෝධයක් තියෙනවා. එතනින් පස්සේ එතුමාගෙන් සිදුවෙච්ච සේවාවන් ගැනත් මම සාකච්ඡා කරා. එතෙන්දී දළදා මාලිගාවක් ඉදිකිරීම, එහි දළදා වහන්සේ තැන්පත් කරවීම, මේ දේ කරන්න යාපහුවේ, එතනින් පස්සේ විදේශයන් සමග සම්බන්ධතා ඇති කරගත්ත කියලා කියපු කාරණය, ඒ ගැනත් කතා කරා. එතනින් පස්සේ දුවේ පුතේ අපි කතා කරා 1284 දී පළමුවන බුවෙනක බාහු රජතුමා මිය ගියපු අවස්ථාවේදී මෙරට, ඒ කියන්නේ පළමුවන බුවෙනක බාහු රජුගෙන් පස්සේ රාජ සමය මොන වගේද කියන කාරණය. ඒ ගැන කතා කරනකොට කිව්ව ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙනවා කියලා රජකම වෙනුවෙන්. එතනින් පස්සේ ඒ අවස්ථාවේදී ආර්ය චක්‍රවර්ති ඇවිල්ලිවර වෙලා දළදාව රැගෙන ගිහිල්ලා කුලසේකරහට බාර දීම සිද්ධ කරනවා. එතනින් පස්සේ නැවත වතාවක් අපි දන්නවා තුන්වෙනි පරාක්‍රමබාහු කුමාරයා ගිහින් ඉවර වෙලා මේ කියන දළදාව ගැන සාකච්ඡා කරලා දළදාව නැවතත් තමන් සතු කරගෙන පොළොන්නරුවට පැමිණලා පොළොන්නරුවේ තමන්ගේ පාලන කාලයේ විදිහට ක්‍රිස්තු වර්ෂ 1287 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1293 දක්වා පාලන කටයුතු සිදු කිරීම සිද්ධ වෙනවා කියන කාරණය. එතනින් පස්සේ අවසානයේ 1293 දී පොළොන්නරුව වට කරලා දෙවෙනි බුවෙනක බාහු කුමාරයා තුන්වෙනි පරාක්‍රමබාහුව පරාජය කරලා දළදාව කුරුණෑගලට අරගෙන ගිහිල්ලා තමන්ගේ රාජමධ්‍යස්ථානයේ විදියට එය තෝරගෙන තමන් කුරුණෑගල රාජධානිය බිහිකර ගැනීම සිද්ධ වෙනවා. එතකොට දුවේ පුතේ අද දවසේ ඔය කිව්ව කාරණාවට අදාළව කරුණ ටික වඩාත් පැහැදිලි කරගන්න මේ කියන දේවල් සමග පෙළ පොතත් අධ්‍යයනය කරලා මේ කියන කරුණු කාරණා ටික ඔස්සේ ඔයාලට අදාළ කරුණු ටික සකස් කරගන්න. අද දවසට ලැබී තියෙන වේලාව අවසන් නිසා නැවතත් දවසක මේ වගේම වැඩසටහනකින් හමුවීමේ බලාපොරොත්තු ඇතිව සමිගන්නාමා මහින්ද රාජපක්ෂ පාසලේ ඉතිහාස ආචාර්ය ගුණේන්ද්‍ර කේ හේවගේ ආයුබෝවන් දෙපිට.